සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස මනුජස්ස පවත්ත චාරින තණ්හාවණ්ඩතේ මාළුවාමිය සුප්‍රවතිහුරාහුරං පලමිච්ඡං වනස්මින් වානරති පින්වත්නි මාළුන්ක පුත්ත කියන මහරහතන් වහන්සේ වදාළ උදානයක් හැටියට ප්‍රකාශ කළ ගාතකීපයක් අද මේ ධර්මදේශනාවේදී විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. මේ මාළුන්ක පුත්ත කියන තෙරුන් වහන්සේ පිළිබඳව මූනික කෙටි විස්තරයක් තියෙනම කියලා දෙන්නට. මේ තෙරුන් වහන්සේ ඈත අතීතයේ ඉඳලා පින්දහම් කරගෙන ඇවිල්ලා සවස් නුවර ඒ රජුරුවන්ගේ මේ තක්සේරු කරන්නාගේ පුතෙක් වී උපන්නා. ඔහුගේ මවගේ නම තමයි මාළුන්ක කියලා. ඒ නිසා මවගේ නම සම්බන්ධ කරලා මාළුන්ක පුත්ත නමින් ව්‍යවහාර කරන්නට පටන් ගත්තා. මේ මාළුන්ක පුත්ත කියන තැනත්තාට අතිවිශාල වස්තු සම්පත්තියක් තිබුණා. දැන් ක්‍රමයෙන් වැඩිලා ලොකු මහත් වෙනා තරුණ බවට පත් වුණා. තමන්ට සැප සම්පත් විඳින්න අතිවිශාල වස්තුවක් තියෙනම නමුත් මේ තරුණයාගේ పూర్ව කුසල බලයෙන් හෝ මේ සේරම වස්තු සම්පත් අතහැර දවන්නට ඕනෑ කියල කල්පනාවල් ඇතිවුණ. එහෙම හිතලා තමන්ට තියෙන සියලම සම්පත් අතහැර දමලා නෑදෑ හිතවතුන් සේරම අතහැරල හිටං පරිබ්බරාජකයෙක් බවට පත්වුණ. මෙහෙම පරිබ්බරාජකයෙක්ගේ වාසය කරන අතරේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟටත් පැමුණුවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළහම ඉතාමත් පැහැදීමට පත්වනා මේ මාළුන්ක පුත්ත කියන තරුණය. බණ අහලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගෙහින් කියනවා ස්වාමීනි මාවත් මහණ කරගන්න කියලා. තින් බුදුරජාණන් වහන්සේ වදාලා මාළුන්ක පුත්‍රය මෞපියාදීන්ගේ අවසර නැති දරුවෝ මහාන කරන්නේ නැහැ තථාගතයෝ. ඒ නිසා මෞපියන්ගෙන් වගකීම්ත්තන්ගෙන් අවසර ලබාගෙන එන්න කියලා වදා. ඉතින් මේ මාළුන්ක පුත්ත තරුණයා ගිහිල්ලා සියලු කටයුතු කරගෙන මෞපියාදීන්ගෙන අවසර ලබාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැමිණි වුණා. ඉන්නනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ඉල්ලුවා භාවනා කරන්න යනවා. බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගන්න පුළුවන් නම් ඒකත් මහා ලොකු සම්පත්තියක්. උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආශයානුසය ඥානය කියන මේ ඥානවලින් බලලා හරියටම කර්මස්ථානය කියලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ඉගෙනගෙන ගිහිල්ලා හුදකලාව භාවනා කළා. භාවනා කරලා ෂට් අභිඤ්ඤා සහිතව මහරහත් බවට පත් වුණා. ෂට් අභිඤ්ඤා කියන්නේ අභිඤ්ඤා හයක් සමග රහත් වීම කියන එකයි. ඉද්දවිද ඥානය, දිබ්බචක්ඛු ඥානය, පරචිත්ත විජානන ඥානය, පූර්වේ නිවාසානුස්මෘති ඥානය, දිබ්බසෝත ඥානය කියලා මේ ලෞකික අභිඤ්ඤා පහක් තියෙනවා. ඔය පහට තමයි පංච අභිඤ්ඤා කියලා කියන්නේ. ඊගාවට රහත් මාර්ග ඥානයට ආශ්‍රමයක් ක්ෂය කර ඥානයටත් කියනවා අභිඤ්ඤා. මේ ලෞකික අභිඤ්ඤා පහයි ආශ්‍රමක්ෂයකර ඥානය කියන රහත් මාර්ග ඥානයත් උපදවා ගත්තහම තමයි මේ ෂට් අභිඤ්ඤා සහිතව රහත් වුණා කියලා කියන්නේ. උන්වහන්සේ මේ විදිහට රහත් වෙලා දම් බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව වාසය කරනවා. පසුව උන්වහන්සේට කල්පනා වුණා දැන් කාලෙකින් ගමට වැඩියෙත් නැහැ, ඒ නිසා ගමට වඩින්න ඕන කියලා. රහත්ුණයෙන් පස්සේ මේ ඥාතීන් ගැන බැඳීමක් මොනවත් නැහැ. ඒ අයට අනුකම්පා පිණිස, ඒ අයටත් මේ මඟ පෙන්වා දීම පිණිස තමයි ඒ රහතුන් වහන්සේලා වඩින. තින් තමන්ගේ උපන් ගමට වැඩියා. වැඩියාම උපන් ගෙදරටම වැඩියා. තින් නෑදෑ එකතු වෙලා ඉතා ප්‍රණීතව දානේ සකස් කළ මේ මාළුන්ක පුත්ත තෙරුන් වහන්සේට රහතුන් වහන්සේට දාන පූජා කළා. උන්වහන්සේ දානේ වළඳන අවසන් වුණාට පස්සේ ඒ ගෙදර තිබුණ මසුරං ආදී දේවල් සේරම තෙරුන් වහන්සේගේ කිට්ටුවෙන් ඇහිලා ගොඩක් ගැව්වා. මේ මහා වස්තුව පෙන්නලා කියනවා, බලන්න ඔබ වහන්සේට තියෙන මේ වස්තු සම්පත්තිය. ඉතින් මේ තරම් වස්තුවක් තිබෙද්දී ඔය පාත්‍රයක් අරගෙන ගෙයද්දරප්පාසායමෙන් හිඟමනේ යමින් ජීවත් වීමේ තේරුම මොකද්ද? එහෙ නිසා මහානකම අච්චර දාලා ඇවිත් මේ වස්තුව පරිහරණය කරමින් කම්සත් අනුභව කරමින් පින්දහමුත් කරගෙන වාසය කරන්න කියලා මේ නෑදෑයෝ මාළුන්ගේ බුත්ත මහරහතුන් වහන්සේට ප්‍රකාශ කළා. ඉතින් එයාට වැටහීමක් නැහැ මේ තෙරුන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේ රහත් වෙලා, නමුත් මම දැන් රහත් වෙලා මට ඔයන් වැඩක් නැහැ කියලා එහෙම ප්‍රකාශ කරන්නේ. රහතුන් වහන්සේලා එහෙම තමන්ගේ රහත්කම, රහත් බව ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් මෙහෙම නෑදා එකතු වෙලා කිව්වහම උන්වහන්සේ මේ නෑදායන්ට ධර්ම දේශනා කළා. අනේ මාළුන්ගේ පුත්ත මහරහතුන් වහන්සේ වදාන ඝාතකීපයක් තමයි තේරුම් කර දීමට බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේලා වදාරණ ධර්මයක් බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ඉගෙනගෙන තමයි දේශනා කරන්නේ. ඒ නිසා ඒවත් මේ ශ්‍රාමක භාසිත වශයෙන් ත්‍රිපිටක ධර්මයට ඇතුළත් වෙනවා. මේ නෑදෑ පිරිසට මේ මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ මුලින්ම මෙහෙම වදාරනවා. මනුජස්ස පාමත්ත චාරින තණ්හා වණ්ඩති මාළුවාවිය සෝප්ලාවති හුරාහුරං ඵලමිච්ඡංබ වනත්මින් වානාරෝ. ඒ ගාථාවේ තේරුම අපි සරල වශයෙන් අරගන්නට ඕන. මනුජස්ස පමත්තචාරින්. පමත්තචාරී කියන ප්‍රමාදයට පත්වෙලා වාසය කරන මිනිසාට තණ්හා වඩ්ඩති මාළුවා බිය. ඒ මාළුවා වැලක් මෙන් තණ්හාව වැඩෙනවා. සෝ ප්‍රවති හුරාහුරං ඵලමිච්ඡංව වනස්මින් වානර. වනයෙහි පළතුරුවලට ආසාවෙන් ගහෙන් ගහට අත්තෙන් අත්තට පනින වානරයෙක් බඳුරෙක් වගේ මේ තැනැත්තා ජාතියෙන් ජාතිය භවයෙන් භවය එහාට මෙහාට යනවා දුව ඇවිදිනවා කියන එකයි මේකේ සරල අදහස. මේ පමත්තචාරී කියන එක අපි පසුව තෝරා දීමට බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රමත්තචාරී ප්‍රමාදයෙන් යුක්ත තනත්තාට තණ්හා වඩ්ඩති මාළුවාගේ. මාළුවා වැලක් මෙන් තණ්හාව වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ මාළුවා වැලේ උපමාව තවත් තැන්වල දේශනා කරලා තියෙනවා. මාළුවා කියන වැල් වර්ගයක් තියෙනවා. ඒක පෝර ඇතත් නැතත් ඉතාම ශීඝ්‍රයෙන් දවසට දෙකට වැවී යන වැල් වර්ගයක්. ඔය මරු වැල් වගේ බොහොම ඉක්මනට වැවෙනවා. ඒකට පෝරෝ නැත් නෑ, වතුරෝ නැත්. ඒ මාළුවා වැලක් මේ ගහක් මුල කිට්ටුව හැදුනනම් කොහොම හරි ඔය ගහට යනවා. මේක ක්‍රමයෙන් වැඩමින් යනවා. බොහොම ඉක්මනට අතපතර හැදිලා හිටන් ටික කලක් යනකොට මේ මුළු ගහම, කොයිතරම් විශාල ගහක් වුණත් මුළු ගහම වහගන්නවා මේ මාළුවා වැල. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේක කොළත් මේ ලබු කොළමාගේ ලොකුයි බරයි. දැන් මුළු ගහම මේ මාළුවා වලින් වහගෙන ඒ ගහේ කොළ තියෙනවද කියලාවත් පේන්න නැහැ. දැන් ගහට දරන්න බැරි තරම බරක්. දැන් කොහොම තියෙද්දී වර්ෂාවක් වැස්සහම වතුර රැඳිලා මේ කොළවල තවත් බරක් ඇති වෙනවා. දැන් මේ ගහට කොහොමවත් දරන්න බැරි මට්ටමයි. ඊළඟට සුලඟක් ආවහම මේ ගහ කැඩිලා හිටන් බිමට පෙරලෙනවා. මේක උනේ මොකද? අර මාළුවා කියන වැල නිසා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ප්‍රමාදයෙන් යුක්ත වාසය කරන තැනැත්තාට මාළුවා වැලක් නෑ. බොහොම ශීඝ්‍රයෙන් බොහොම ඉක්මනට මේ තණ්හාව වැඩෙනවාය, වැඩි දියුණු වෙනවා. ඊළඟට අර ගහ මාළුවා වැලෙන් වසාගත්තාම කැඩිලා බිමට වැටෙන්න වගේ මේ තණ්හාව වැඩුණු තැනත්තා කවුරු හෝ වේවා සතර පාදයකට වැටෙනවා කියන එක තමයි තේරුම. මේ තණ්හාවෙන් කරන දෙයක්. ප්‍රමාදයෙන් යුක්ත වාසය කරන තැනැත්තාට තමයි මේ මාළුවාවලක් ශීඝ්‍රයෙන් වැඩෙන්න වගේ තණ්හාව බොහෝම ඉක්මනින් වැඩෙන්න පටන් ගන්නවා. ඒ මාළුවාවල වැවිල ගහ වසාගෙන ඉන්නකොට වැහැලා සුළඟක් ආවහම ඒක කඩා හැලෙන්න මාගේ මේ තණ්හාව වැඩුණ තැනැත්තා සතර පාට අද වැටෙනවා කියන එකයි ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඊළඟට ඒකෙම අනෙක් කාරණේ, මේ තැනැත්තා පළතුරු පිළිබඳව ආශාවෙන් කැමැත්තෙන් වනයේ හැසිරෙන වානරයෙක් වඳුරෙක් මෙන් ජාතියෙන් ජාතිය භවයෙන් භවය එහාට මෙහාට යනවා, සන්ධාවනේ වෙනවා, සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ වානරය වඳුර කියන සතා කවුරුත් දැකලා තියෙනවා. උගේ සිරිත තමයි ගහෙන් ගහට අත්තෙන් අත්තට පැනපැන යාම. මොනවටද මේ අත්තෙන් අත්තට පැනපැන යන්නේ? පළතුරු කඩා ගැනීමේ ආශාව. ඔහු කොයිම වෙනාමකවත් අත්තක් අල්ලා නොගෙන ඉන්න අවස්ථාවක් නැහැ. කොයි වෙනාම බැලුවත් අත්තක් අල්ලගෙන තමයි අත්තක තමයි ඉන්නේ. එක අත්තක් අතහරිනකොට තවත් අත්තකට යනවා. මේ විදිහටයි වඳුරාගේ ක්‍රියා. ඒ වගේ අර මාළුවා ලතාවක් මෙන් තණ්හාම වැඩුණහම වනයේ පළතුරු ආසාවෙන් අත්තෙන් අත්තට යන වානරයෙක් මෙන් මේ තනත්තා ජාතියෙන් ජාතියට යනවා කියන බුදුරජාණන් වහන්සේ බත. මේකේ අර්ථ දෙකක් තියෙනවා. ජාතියෙන් ජාතිය ජාතියෙන් ජාතිය ඉපදී ඉපදී මැරි මැරි යනවා. ඒක එක අර්ථයක්. අනික තමයි අර වනාන්තරේ වගේ තමයි අරමුණු වනාන්තරේ. දැන් අරමුණු කොයි තරම් තියෙනවද? ඒ කොච්චර තිබුණත් බුදුරජාණන් වහන්සේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියලා මේ හයකට බෙදලා තියෙනවා, වර්ග කරලා තියෙනවා. මේ ලෝකෙ තියෙන සේරම මේ වර්ග හයට ඇතුළත් වෙනවා. අරමුණු වනාන්තරේ. එතකොට හිත නැමැති වඳුරා වාසය කරන්නේ මේ අරමුණු නැමැති වනාන්තරේ. මේ වඳුරා අත්තක් අල්ලගෙන තමයි හැම අවස්ථාවෙම ඉන්නේ. අත්තක් අල්ලගන්නේ නැතුව ඌට ඉන්න බෑ, ජීවත් වෙන්න. ඒවගේ මේ හිතත් රූප සද්ධාදී අරමුණක් අල්ලගෙනම ඉන්නේ. අරමුණක් නැතුව හිතට ජීවත් වෙන්න බැහැ. ඒ වඳුරා අත්තෙන් අත්තට පැනපැන යන්න වගේ හිත නැමැති වඳුරා අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පැනලා අනික් අතට කාම රූප අරූප කියන මේ ලෝකාත්‍රයේ ජාතියෙන් ජාතියට පැනපැන යනවා. අනේකයි මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ මාළුන්ක පුත්ත මහරහතන් වහන්සේ ගමට වැඩලා හිටන් ඒ තමන්ගේ ඥාතීන්ට කරන ධර්මදේශනය. ඊළඟට වදාරනවා යං ඒසාසහ තේජම්මේ තණ්හාලෝකේ විසත්තිකා සෝකාතස්ස පවණ්ඨංපි අභිවට්ඨං වීරණං. ඒකේ අදහස මේ ලාමක යන අර්ථයෙන් ජම්මිනම් විශාල වශයෙන් පැතිරිලා යන අර්ථයෙන් විසත්තිකායයි කියන තණ්හාව ලෝකේ යම් කෙනෙක් මැඩ ගන්නවාද? දැන් මෙතන තණ්හාවයි කරතුර. තණ්හාව තමයි නොයෙක් අතර පැතිරිලා යන ඉතාම ලාමක වූ මේ තණ්හාව යම් කෙනෙක් යට කරගන්නවාද? එහෙම නැත්නම් තණ්හාවට වශී වෙනවද? තණ්හාවට යට වෙනවද යම් කෙනෙක්? මේ කියන ලද අර්ථයෙන් යුක්ත තණ්හාව. ශෝකාතස්ස පවඩ්ඩಂತಿ අභිවට්ඨං වීරණ. ඒ තැනැත්තාට ශෝක වැඩෙනවා. අභිවට්ඨං වීරණං කියලා කියන්නේ මේ සැවැන්දරා පඳුරු වැවෙන්නවා. බීරණං කියන්නේ සැවැන්දර. ඒ සැවැන්දරා පඳුරු හීනික් දිග කොළ තියෙන වර්ගයක්. ඒක බොහෝම ඉක්මනට දවසට දෙකන කොළ ඇදිලා වැවෙන වර්ගයක්. ඊළඟට මේ වර්ෂාපතනය තමයි අභිවට්ඨං කියන්නේ. වර්ෂාපතනය එනකොට මේ සැවැන්දරා පඳුරු බලායින් දෙද්දි වැවීගෙන යන. ඒ වගේ ශෝකාතස්ස පවඩ්ඩಂತಿ. ඔහුට ශෝක වැඩෙනවායි. කාටද? මේ තණ්හාව, විසත්තිකා කියන තණ්හාව යම් කෙනෙක් මැඩගත්තනම්, එහෙම නැත්නම් තණ්හාවට යම් කෙනෙක් යට වුණා නම් හසු වුණා නම් අන්‍යයාට තමයි මේ ශෝක වැඩෙන්නේ. අර වර්ෂාපතනේ ලැබුණහම වහවහ වැඩෙන සැවැන්දරා පඳුර වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙතන වදාළේ ශෝක වැඩෙනවා කියලා. මේ ශෝකය කියනකට ශෝකය තනියෙන් නෙමෙයි. මේ යම් යම් ධර්ම තියෙනවා, ඒ එකට සම්බන්ධ වෙලා තියෙන ධර්ම එකක් ගත්තහම අනික් ඒවත් මේකට ලං වෙනවා. දැන් දුක්ඛ සත්‍ය වශයෙන් මේක සතහන් කරනකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග ඉච්ඡා විඝාත කියන කැමති දේ නොලැබීමේ දුක පංච උපාදානස්කන්ධය. මේ විදිහට ගණන් බලනකොට 12ක් වෙනවා. මේකෙන් එකක් ගත්තනම් අනික ඒවත් ඒකට සම්බන්ධ වෙනවා. මොකද මේවා එකට ඇති වෙන දේවල්. ජාතියක් ජරාවක් මරණයක් නැතුව ශෝකයක් ඇති වෙන්නේ. ශෝකයක් නැතුව පරිදේවාදී දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගොඩෙන් එකක් ගත්තහම අනෙක් ඒවත් ගත්ත වෙනවා. ඒ අනුව කල්පනා කරලා බැලුවහම මේ ජම්මී නැමැති ඉතා ලාමක වූ ඒ වගේම විසත්තිකා කියන හැම තැනම පැතිරී යන්නා වූ තණ්හාව, ඒකට යම් කෙනෙක් යට වුණා නම් තණ්හාවෙන් යම් පුජ්‍යලයකු මැඩගත්තා නම් සෝකාතස්ස පවඩ්ඩන්ති අභිවට්ටං බීරම. අර හොඳට වර්ෂාපතනය ලැබෙනකොට සැවන්දරා පඳුරු වැවෙන්න මගේ මේතනත්තාට ශෝකේ වඩෙනවායි. ශෝකේ පමණක් නෙමේ ජාති ජරා මරණාදී මේ දුක් 12ම ලැබෙනවා කියන එකයි එක තේරුම් ගන්න තියෙන්නේ. ඔය දෙවෙනි ගාථාව. ඊළඟට මේ මාළුන්ක පුත්ත තෙරුන් වහන්සේ තම ඥාතීන්ට වදාරනවා යෝ චේතං සහතේ ජම්මින් තණ්හං ලෝකේ දුරච්චයං සෝකාතම් හා පපතන්ති උදබින්දුව පොක්කරං. මේ තුන්වෙනි ගාථාවෙන් අදහස් කරන්නේ මේ දෙවෙනි ගාථාවෙන් වදාළ එකේ අනිත් පැත්ත. යෝ කියන්නේ යම් පුජ්ජලයක යම් කෙනෙක් ලාමතාර්ථයෙන් ජම්ම කියලා කියන ලෝකෙහි ඉක්මවන්න ප්‍රහාණය කරන්න ඉතාම අමාරු තණ්හාව ප්‍රහාණය කරනවා නම් යටපත් කරනවා. දැන් පළමු ගාථාවෙන් කිව්වේ තණ්හාව තමයි එතන කර්තෘ. තණ්හාව තමයි මේ පුජ්ජලයාම යට කරගන්නේ. මේ දෙවෙනි ගාථාවෙන් මදාරන්නේ යම් පුජ්ජලයෙක් යම් කෙනෙක් ලෝකෙහි දුරු කිරීමට ප්‍රහාණය කිරීමට ඉතාම දුෂ්කර වූ ලාමකාරතෙන් ජම්ම කියන විවහාර කරන තණ්හාව ප්‍රහාණය කරනවා නම් මැඩලනවා නම් යටපත් කරනවා නම් ශෝකා තම්හා පපතන්ති අන්නේ පුජ්ජලයා කෙරෙන් සියලුම ශෝක අර මුලින් කිව්වා වගේ ජාති ජරා මරණ ආදී මේ දුක් 12ම පපතන්ති කියන්නේ හැලිලා යනවා එක ගැළිබිලා යනවා ප්‍රහාණය වෙනවා කියන තේරම තමයි. කොහොමද උද බින්දුව පොක්කරම්. දැන් නෙළුම් පතකට වතුර ටිකක් වටුනහම මොකද වෙන්නේ? ඒක ඇලෙන්න ගෑවෙන්නේ නැහැ. හැලිලා යනවා. නෙළුම් කොළයකට හබරල කොළයකට වතුර වටුනහම සේරම නවතින්නේ නැහැ. හැලිලා යනවා. ඒ වගේ යම් කෙනෙක් යම් යෝගාවචරයක ලාමකාර්ථයෙන් ජම්මි කියන ලෝකේ දුරු කිරීමට ඉතාමත්ම දුෂ්කර වූ තණ්හාව මැඩලනවා නම් දුරු කරනවා නම් ඒ තනත්තා කෙරෙන් අර ශෝකාදී සියලු දුක් හැලිලා යනවා ඉවත් වෙනවා යනවා. ජාති ජරා මරණාදී මේ කියන ලද දුක් 12ම ඉවත් වෙනා යනවා හැලිලා යනවා. ඒකට උපමාව තමයි උද බින්දුව පොක්කරම්. නෙළුම් පතකට වතුන වතුර ටිකක් වගේ මේ කියන ලද්ද තනත්තාට ශෝකයන් ආදීව ඉතුරු වෙන්නේ නැහැ. ජාති ජනාදී මනම දුකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තින් සමස්තයක් වශයෙන් ගත්තහම මේ ගාථාවෙන් රහත් බව ප්‍රකාශ කරා වෙනවා. ඊළඟට මේ මාළුන්ක පුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා ඥාතීන්ට තංගෝ වදාමි භද්දං යාවන්තෙත්ත සමාගතා තණ්හාය මූලං ඛනත උසිරත්තේවබීරණං මවුනලංව සොතුව මරභන්ජි පුනප්පුනං. උන්වහන්සේ වදාළගේ තේරුම මෙහෙමයි. නුඹලාට මම ඉතාම යහපත් දෙයක් දේශනා කරන යම්තරං ඥාති පිරිසක් මෙතෙන්ට රැස්වනාද මෙතන ඉන්නවද, නුඹලාට මම ඉතාම යහපත් දෙයක් දේශනා කරනවා කියා දෙනවා. මොකද්ද? තණ්හාය මූලං කනත උසීරත්තේව බීරණ. තණ්හාව මුලින්ම සිඳ දමන්නේ. උසීරත්තේව බීරණං කියන්නේ මේ සැවැන්දරා පඳුරක් පුංචි මුලක්වත් නැතුව උතුරා දමන්නවා. යම්කිසි ආපදයක් අරගෙන සැවැන්දරා පඳුරක් ළඟට ගිහිල්ලා මේ කෙස් ගහක් තරමවත් මුලක් ඉතුරු නොවෙන්න සේරම උදුරනවා, හාරලා උදුරනවා. ඒ වගේ තණ්හාය මූලං කනත, මේ තණ්හාවේ මුලඳ සිඳලා දමන්නේ. මෙතන තණ්හා කියනකොට ඉමිස්සා චද්වාරික තණ්හාය මූලං කාරණං අවිජ්ජාදි කෙලෙසග්ගහණං අරහත් ඥාන කුදාලේන කනත සමුච්ඡින්දත කියලා අර්ථ විවරණය කරලා තියෙනවා. චද්වාරික තණ්හාව කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හය ආශ්‍රය කරගෙන පවතින තණ්හා. දැන් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ වදාරනම තියෙනවා, මේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා. මේ ලෝකේ යමක් ප්‍රියමනාපද, සිතල ඇලෙන බැඳෙනද, අන්නේම තමයි තණ්හාව උපදින්නේ, ඒවැය තමයි තණ්හාව බැසගෙන පවතින්නේ කියලා. ඒකට මෙතෙන්දිත් මේ චද්වාරික තණ්හා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ හිත කියන මේ දොරටු හයට රූප සද්දාදී අරමුණු ගැටුණාම ඇති වෙන තාසාව තණ්හාව. ඒකට කියනවා චද්වාරික තණ්හාව. ඒකේ මුලම සිඳලා දමන්න කියලා මේ වදාරන්නේ. තණ්හාය මූලං කනොත, තණ්හාවේ මුලම සිඳලා දමන්න. මූලං කාරණං අවිජ්ජාදි කෙලෙසග්ගහණං කියලා විස්තර කරලා තියෙනවා. මේ තණ්හාව ඇතිවීමට මුල පදනම තමයි අවිජ්ජාදි මේ කෙලෙස් කන්දරා. අවිද්‍යාදී කෙලෙස් නිසා තමයි ඒවා උපකාර කරගෙන තමයි මේ තණ්හාව උපදින්නේ. ඒ තණ්හාවේ මුල තමයි අවිද්‍යාදී. එතකොට තණ්හාවේ මූලං කනත කියලා කියන්නේ තණ්හාවට මුල්ලු මේ අවිද්‍යාදී කෙලෙස් සේරම හාරා දමන අරහත් ඥාන කුදාලේන කනත සමුච්ඡින්දත. රහත් මාර්ග ඥානේන මෙති උදල්ලෙන් හාරන්නය සම්පූර්ණයෙන් විනාශ කරලා දමන්නේ. මේකේ උපමාව තමයි උදල්ලක් අරගෙන සැවැන්දරා පඳුරක් ළඟට ගිහිල්ලා වටේම කොටලා කොටලා සේරම මේ මුල් එක්ක ඔක්කොම උදුරා දමනවා. ඒ වගේ මේ චද්වාරික තණ්හා කියන අස්කණ්ණාසාදී ඒ අරමුණු රූප සද්දාදී අරමුණු ආශ්‍රය කරගෙන ඇති වෙන තණ්හාව, තණ්හාවේ මූල කාරණය. ඒක හිඳලා දමන්න. මොනවාද මේ තණ්හාවට මූල කාරණේ? අවිද්‍යාදී කෙලෙස් තමයි එකට කාරණ. ඒ නිසා අර සැවැන්දරා පඳුරක් උදැල්ලෙන් කොටලා හිටන් ගලවන්න වගේ රහත් මාර්ගය ඥානීය නැමැති උදැල්ලෙන් මේ තණ්හාව නැමැති මේකට කාරණ වූ අවිද්‍යාදී කෙලෙස් හාරා දමන්නේ සම්පූර්ණයෙන් සිඳ දමන්නේ සහ මුලින් විනාශ කරන්නේ කියන එක තමයි ඒ ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඒක තවත් තියෙන උපමාවක්. මාවෝ නලංව සෝතෝව මාරෝ භංජි පුනප්ප. ඒක තේරුම මෙහෙමයි. දැන් ඔය ගංගා අයින් වල දිය ආශ්‍රිතව හැදෙනවා උණපඳුරු. උණපඳුරු බටපඳුරු සමහර විට හැදෙනවා. විශේෂයෙන් උණපඳුරු හැදෙනවා. ඉතින් මේ ගඟේ උඩහා වැහැලා හිටන් මහා සැර තද දිය පාර ගහගෙන යනවා. ෂඩ පහර වෙනවා. ගඟ පිටවින්දන්න තරම් මහා ෂඩ පහරක් වෙලා මේ වතුර ගලාගෙන යනවා වර්ෂාකාලේ. එතකොට අර යෝරායිනේ හැදිලා තියෙන උණ පඳුරු වලට මොකද වෙන්නේ? මේ ශෝතේ කියන දියපාර වලට අහු වෙලා හිටන් ඒවත් ගලවාගෙන තමයි මේ දියපාර ගලන්නේ. ඒවා බිඳගෙන ගලාගෙන යනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ වදාරන්නේ ඒ අර උණ පඳුරු ආදිය මහා සැඩපහරෙන් ගලවාගෙන යන්න වගේ මාරෝ භංජි පුනප්පුන. නුඹලාම මාරයාට හසු නොවේවා. එහෙම නැත්නම් මාරයාට යට නොවේවා. මාරයාට හසු වෙන්න එපා. මාරයාට යට වෙන්න එපා කියන එකයි ඒක අදහස් කරන්නේ. කොහමද අර වර්ෂා කාලයට තද වැස්සේනකොට ගඟේ මහා සැර දියපාරක් වෙන ගඟ පිටබින්දන්නවාගේ එතකොට අර ඉවුරේ තියෙන උණ පඳුරු මේ දියපාරෙන් ගලවගෙන හිටන් ගසාගෙන පල්ලෙහාට යනවා. ඒ වගේ නුඹලාම නැවත නැවතත් මේ මාර්යාට අසු නොවේවා. කෙටියෙන් කියනවා නම් මාර්යාගේ වසඟයට යන්න එපා. මාර්යාට හසු වෙන්න එපා. අර මහා දියපාරට උණ පඳුරු අහුවෙලා ගසාගෙන යන්න වගේ මාරයට අසු වෙන්න එපා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. මේක තමයි මේ ඊළඟ ගාථාවෙන් අදහස් කරන්නේ. මේ තව බොහෝ අර්ථ තියෙනවා. ඒවා විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට මේ මාළුන්ගේ පුත්ත තෙරුන් වහන්සේ වදාරනවා තම ඥාති පිරිසට. කරෝත බුද්ධ වචනං කනෝ මා උපච්චගා ඝනාති තාහි සෝචම්පි නිරයම් මි සමප්පිතා. ඒ ගාථාවෙන් අදහස් කරන්නේ මේකයි. කරෝත බුද්ධ වචන. මේ තෙරුන් වහන්සේ තම ඥාතීන්ට වදාරනවා මේ විදිහට. කරෝත බුද්ධ වචන. මේ බුද්ධ වචනේ කරන්න කියන එකේ පුළුල් අර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න කියන එකම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ඒ ධර්මයට අනුම කටයුතු කරන්න. කොහොමද? සීල සමාධි ප්‍රඥා වශයෙන් හෝ සමත විපස්සනාදී වශයෙන් හෝ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට බුද්ධ වචනයට අනුව ප්‍රායෝගික වශයෙන් ඒ ධර්මයේ හැසිරෙන්නයි. ඒවා පිළිපදින්න කියන එක තමයි මේ කරෝත බුද්ධ වචනං කියන පදවලින් අදහස් කරන්න. කනෝ වෝමා උපච්චග නුඹලාට මේ ක්ෂණය ඉක්ම නොයේවා. මකද්ද මේ ක්ෂණය කියන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය කියන්නේ මං දේශනාවේ තියෙන හැටියට දැන් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ධර්මයේ දේශනා කරන පිරිසිදු නිවන් මඟ වදාරන. මෙහෙම වදාරුවත් ඒ කාලේ යම් කෙනෙක් නිරයට වැටිලා ඉන්නවා නම් ඒක අක්ෂණයක්. නිවන් මඟ ආවරණය කරන කාරණය. ඊළඟට තිරිසං භාවයට ගිහිල්ලා ඉන්නවා නම් ඒකත් ආවරණය කරන කාරණය. ප්‍රේත භවයට ගිහිල්ලා ඉන්නවා නම් ප්‍රේත ලෝකේ ඉපදිලා ඉන්නවා නම් ඒකත් ආවරණය කරන ධර්මය. එතකොට නිරය තිරිසං ප්‍රේත ඊගාවට දීර්ඝාවස ඇති භස්ම භවකෝල ඉපදී. ඔය ආකාසානං චායතනාදී බඹලව උපන්නාම ඉන්ද්‍රියං අක්‍රිය වෙනවා. ඇහෙන්නේ බණ කිව්වත් මේ හතරපලම අක්ෂණ නිවන් මගට අන්තරාය කර ස්ථාන. ඊළඟට පස්වෙනි එක තමයි ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්පිරිස දකින්නට නැති නුවණක් නැති තේරුමක් නැති බොහොම ඈත පිටිසර පළාත්වල ඉපදී. ඒවායෙත් බැහැ මේ නිවන් මඟ සඳහා කටයුතු කරන පස්වෙනි එක. හයවෙනි එක තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝපහළ වෙලා ධර්ම දේශනා කරන මේ තැනත්ත හොඳ පලාතක හොඳ මනුෂ්‍යයෙක් වෙලා මිත්‍යා දිට්ඨිකෝ හොති විපරීත දර්ශන. මෙයා මිත්‍යා දෘෂ්ටියෙක් වෙනවා. දුන්දේ විපාකනාදී ආදී වශයෙන් කියන මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන. ඊළඟට ඔය හයවෙනි කාරණේ හත්වෙනි කාරණේ තමයි හොඳ මනුෂ්‍යයෙක් වෙනවා උපදිනවා බුද්ධෝත්පාද කාලයක නිවන් මඟ තියෙන කාලයක අන්ධේ ගොළුවෙක් බිහිරෙක් වෙලා උපදිනවා මන්ද බුද්ධිකයෙක් වෙලා උපදින මේ විදිහට විකෘති වෙලා ඉපදුනහම එතනත් මේ නිවන් මඟ ආවරණය වෙනවා. අටවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නව පහළ නවෙච්ච කාලේ කොච්චර ඥානවන්ත උපන්නත් වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ අටට කියනවා අක්ෂණ කියලා. මේ අටෙන් මිදුනහම තමයි ක්ෂණය කියලා කියන්නේ. දැන් අපට මේ ක්ෂණය ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. කරෝත බුද්ධ වචන කනෝ බෝ මා උපජ්ජක මේ ලබාගෙන තියෙන ෂණ සම්පත්තිය අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදිලා ලබලා තියෙන මේ සම්පත මේක වරද්දගන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව පිළිපදින්නය සීල සමාධි ප්‍රඥා වශයෙන් හෝ සමත විපස්සනාදී වශයෙන් මේ ශාසනයේ කටයුතු කරන්න ප්‍රායෝගික වශයෙන් ධර්මයේ පිළිපදින්න කියලා තමයි ඒ ගාථාපාදයෙන් අදහස් කරන්නේ. කනාතීතාහි සෝචಂತಿ නිරයම්මි සමප්පිත. මේක කවුරුත් හොඳට හිතට ගන්න ඕන කාරණයක්. මේ අෂ්ට දුෂ්ටස්සන වලින් මිදිලා ලබාගෙන තියෙන මේ නවමන ෂණ සම්පත්තිය කනාතීතා කියන්නේ අවස්ථාව මරද්ද ගන්නවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. හොඳ මිනිස්සෙක් වෙලා නිවන් මඟ හමු වෙලා බුදු සසුන හමු වෙලා ඒ නිවන් මඟ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ, පිළිපදින්නේ නැහැ, ප්‍රායෝගික වශයෙන් යෙදෙන්නේ නැහැ. අන්න එතකොට මේ අවස්ථාව ඉක්මලා යනවා. ඉක්මලා ගියාම මොකද වෙන්නේ? ඒ අය ශෝක කරනවා. නිරයම්මි සමප්පිතා. නිරහීවටි අනේකාකාර වශයෙන් ශෝක කරනවා. නොඒකාකාර දුකට පත් වෙනවා කියලා බුදුරජාණන් තෙරුන් වහන්සේ වදාරනවා. කරෝත බුද්ධ වචන මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව පිළිපදින්නේය. කනෝ බෝමා උපච්චක. මේ ලබාගත් ශ්‍රණ සම්පත්‍ය අවස්ථාව ඉක්මවා හරින්න එපායි. මේ ශ්‍රණ සම්පත්‍යයෙන් ප්‍රයෝජන ලබාගත්තේ නැතිනම් නිරයෙහි වැටි ශෝක කරන්නට වෙනවා කියන එක තමයි ඒ ගාථාවෙන් අදහස් කරන්නේ. ඊළඟ ගාථාව පමාදු රජු පමාදු පමාදානුපතිතු රජු අම්බමාදේන විඤ්ඤාය අබ්බාහි සල්ලමත්තනු. මේ ගාථාවෙන් තවත් ඉතාම සාරමත් අර්ථයක් මතුවෙනවා. පමාදෝ රජෝ පමාදෝ. මේ ප්‍රමාදේ කියන එක රජසක්. රජස් කියන්නේ දූවිල්ලොලට කියන නමක්. දැන් විශේෂයෙන් ඔය ගුරු පාරවල් අයින තියෙන ගස්වැල්වල, ඒ වගේම පාරායන තියෙන ගෙවල්වල පවා පායන කාලයට සේරම දූවිල්ල ගිහිල්ලා බැඳෙනවා. හැමතැනම දූවිලි බැඳෙනවා. ඒ වගේ මේ ප්‍රමාදේ නැමැති දූවිල්ල හිතේ බැඳෙනවා. පමාදානුපතිත රජෝ. නැවත ඇති වෙන ප්‍රමාදයත් ඒක බරපතල රජසග්ධුව විල්ල. තට්ටු පිට බැඳිලා හිතන් මහා රජසක් වෙනවා. ඊළඟට අපි මෙතන තේරුම් ගන්න ඕනේ අර උදත් කියවුණා ප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා. සිහියක් නුවණක් නැතුව වාසය කිරීම තමයි සාමාන්‍යයෙන් ප්‍රමාදේ කියන්නේ. ඒ ප්‍රමාදී පුජ්‍යදයාට නේව ඥානං න විපස්සනා න මග්ගඵලානි වඩ්ඩන්ති. ධ්‍යානයක්, විදර්ශනාවක්, මාර්ගයක්, ඵලයක් වැඩෙන්නේ නැහැ කියලා තියෙනවා ප්‍රමාදී පුජ්‍යදයාට. කොහොමද මේ ප්‍රමාදේ කියන්නේ මොකද්ද? අපි දේශනාවට අනුවම බලමු. මෙහෙම දේශනා කළා තියෙනවා. කාය දුච්චරිතේම වචී දුච්චරිතෝ යා මනෝ දුච්චරිතේම. කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත කියන මේ වටම කයෙන් කෙරෙන සතුන් මැරීම ආදී තුනයි, වචනයෙන් කෙරෙන බොරු කීම ආදී හතරයි හතයි, අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියලා මෙතන 10ක් තියෙනවා. මෙන්න මේ ටික මුලහම තමයි කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත වෙන්නේ. එතකොට කාය දුච්චරිතේවා, වචී දුච්චරිතේවා, මනෝ දුච්චරිතේවා. පංචසුවා කාම ගුණේතු. චිත්තස්ස වස්සග්ගත. පංචකාම ගුණයන් පිළිබඳව සිත විහිදුවාදී වස්සග්ගානුපාදං. ඒවට හිත බැඳීම කියන එකයි. එතකොට කාය වචී මනෝ කියන මේ දොස්චරිතයන් පිළිබඳව හෝ පංචකාමයන් පිළිබඳව සිත විහිදුවාදී මෙහෙම නැත්නම් ඒවට හිත බැඳීමයි. ඒවා ඇලීම ගැලීම කියන තේරුම. එකොට මේ ත්‍රිවිධ කාය වචී මනෝ කියන දුස්චරිතයන්ගේ දෙනවා. පංචකාමයන්ගේ ඇලෙනවා බැඳෙනවා. ත්‍රිවිධ කාය වචී මනෝ කියන දුස්චරිතයන්ගේ දුනනම් අන්න එතන ප්‍රමාද. ඊළඟට පංචකාමයන් පිළිබඳව ඇලී බැඳී ගැති වෙලා මාසය කරනනම් එතනත් ප්‍රමාද. ඊළඟට වදාරනවා කුසලානං වා ධම්මානං භාවනා. කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම පිණිස අසක්කච්ඡ කිරියතා. ඒ කියන්නේ ඒක සකස්කට කරන්නේ නැහැ. බණ භාවනාවක් හෝ පිළිවෙලකට කරන්නේ උඩින් පල්ලෙන් වගේ ආවට ගියාට එහෙම කරනවා. අසක්කච්ඡ කිරියතා කියන්නේ ඒක. අසත්‍ය කිරියතා ඒක නිරන්තරයෙන් කරගෙන යන්නෙත් නෑ. සාතත්‍ය කිරියතා කියන්නේ නිරන්තරයෙන් කරනවා කියන තේරුම. ඒ නිරන්තරයෙන් කරගෙන යන්නෙත් නෑ. අසාතත්‍ය කිරියතා කියන්නේ ඒකයි. අනත්ත්‍ය කිරියතා ඒකෙනුත් මේ වගේම තේරුමක් වෙන්නේ හිත හිත කරනවා. හරියට අර කටුස්සාගේ ගමනවා. කටුස්සා වේගයෙන් ටික දුරක් යනවා හිතින්. ආයි ටික දුරක් යනවා හායි හිතින්. ඒ වගේ ටිකක් තවත් මේවා කරනවා ආයි නවත්තා දානවා. ආයි ටික දවසක් කරනවා ආයිත් නවත්තා. මේක තමයි අනත්හිත කිරිතා කියන්නේ. ඕලීන මුත්තතා. ඕලීන මුත්තතා හිත හැකිලිච්ච බව උදාසීනකම කම්මැලිකම. ඒක තමයි ඕලීන මුත්තතා කියලා කියන්නේ. කම්මැලිකම උදාසීනකම. ඊළඟට නික්ඛිත ඡන්දතා. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. දැන් තමන්ට ප්‍රියමනාප දේවල් අරමිය ලබා ගැනීමටත් කැමැත්ත ඇති වෙනම ඒකට කියන්නේ තණ්හා ඡන්දය කියලා. මේ කියන්නේ හැම එකක් නෙමෙයි කුසල ඡන්දය කියලා. අර මුලින්ම පටන් ගත්තානේ කුසලානං ධම්මානං භාවනාව කියලා. කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම පිණිස නික්ඛිත ඡන්දතා කියන්නේ මේ සේරම කැමැත්තක් නැ ඔක්කොම අත්තර දාලා මේ ප්‍රමාදය ගැන විස්තර වෙනවා. නික්ඛිත ඡන්දතා ඒවට කැමැත්තක් නැ. නික්ඛිත දුරතා ඒවා සම්පූර්ණයෙන්ම අත්හැර දාලා මේ බුද්ධ ශාසනේ භාවනා කරන්න ඕන ප්‍රතිවත්ති ධර්මයන් කරන්න ඕනෑ කියලා එහෙම කිසිදු අදහසක් නැහැ. භාවනා කිරීම ප්‍රතිපත්ති ධර්මයන් කිරීම සේරම අත්තර දාන මෙන්න මේ කියාපටික තමයි ප්‍රමාදය කියන්නේ. දැන් ප්‍රමාදය කියන්නේ මොකද්ද කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ප්‍රමාදයට වැටිලා ඉන්නවද කියලා එහෙමත් තේරුම් ගන්න පුළුවන්. පමාදෝ රජෝ පමාදෝ පමාදානුපතිතෝ රජෝ. මේ ප්‍රමාදය කියන එක දූවිල්ලක් වගේ. දූවිල්ල පායන කාලේට අර ගුරුපාරවල්වල දූවිල්ල ගිහිල්ලා ගස්වල හැමතැනම බැඳෙන්න වගේ මේ ප්‍රමාදය නැමැති රජස දූවිල්ල හිතේ බැඳෙනවා. පමාදානුපතිතෝ රජෝ ක නැවත නැවතත් නැවත නැවතත් හිතේ බැඳෙනවා. එතකොට තට්ටු පිට තට්ටු වගේ බැඳෙනවා. මේ මුල් ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඊළඟට වදාරනවා අප්පමාදේන විඥාය අබ්බහේ සල්ල මත්තම. අප්‍රමාද විද්‍යාවෙන් තමන්ට හැනේ තියෙන කුල උදුරා දමන්නේ. එක කොහමද උදුරා දමන්නේ? අප්‍රමාදේන විද්‍යාය අප්‍රමාදීව ඒක විද්‍යාවෙන් තමයි කරන්නේ. දැන් අප්‍රමාදේ කියලා කිව්වෙ දැන් කලින් විස්තර කරානේ ප්‍රමාදේ කියන එක. ඒ ප්‍රමාදයට විරුද්ධ ධර්මයේ තමයි අප්‍රමාදී. සතිය අවිප්පමාසෝ අප්‍රමාදෝ කියලා අර්ථ විවරණේ කරලා තියෙනවා. සිහියෙන් වෙන්න වී වාසය කිරීමත් මේ අප්‍රමාදයට තමයි ඇතුළත් වෙන්නේ. අප්‍රමාදේන විද්‍යාය අප්‍රමාදයෙන් ඊළඟට විද්‍යාව විද්‍යා විද්‍යා කියලා කියනවා ප්‍රධාන වශයෙන් අර ධම්මසක්කායතුන් සූත්‍රයේ විද්‍යා උපදාද කියන ආකාරයට රහත් මාර්ග ඥාණයට කියන විද්‍යාව විනිවිද්‍ය ජානාතීති විද්‍යා විනිවිද දැනගන්න ඒ රහත් මාර්ග ඥාණයට ප්‍රධාන වශයෙන් විද්‍යාව නමුත් ඊට මෙහා තියෙන ඒවටත් කියන්න පුළුවන් සෝවාන් මාර්ග ඥානය සකෘදාගාමි මාර්ග ඥානය අනාගාමි මාර්ග ඥානය කියන මේවටත් විද්‍යා කියලා කියන්න පුළුවන් මොකද ඒ අවස්ථාවවලදී විනිවිද දැනගන්න මොනවාද ඒ අවස්ථාවවලදී විනිවිද දැනගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් විනිවිද දැනගන්න ඒ නිසා තමයි විද්‍යා කියලා කියන්නේ අප්‍රමාද වේ විද්‍යාවෙන් අබ්බහේ සල්ල මත්තුන තමන්ට හැනේ තිබෙන මේ කෙලස් නැමැති හුල උතුරා දමන්න දැන් මේක මුලින්ම අදහස් කරාම තණ්හා තණ්හා නැමැති හුල ඒක හැපෙන්නේ හදවතේ තමයි හදවතේ තණ්හා නැමැති මේ හුල හැනුණහම මහා පුදුම වේදනාවක් ශෝකයක් ගෙන දෙනවා ඒ ගැන ඕනතරම් කතා පුවත් තියෙනම ඒ පටාචාරා කිසා ගෝතමේ සංත්‍යති අමාත්‍ය සුබ්‍රහ්ම දිවි පුත්‍රාදීන්ට මේ තණ්හා නැමැති හුල හැනුණා ඒ තණ්හා නැමැති හුල හැනුණාන් පස්සේ ඒක උදුරනතුරු මහ බුදුම දුකක් ඒක උදුරන්න තියෙන්නේ මොකෙන්ද විද්‍යාවෙන් විද්‍යා කියන්නේ මාර්ග ඥානය. මාර්ග ඥානය නැමැති විද්‍යාවෙන් තමයි මේ තණ්හා නැමැති හුල උදුරා දමන්නට තියෙන්නේ. ඒ මාළුන්ගේ පුත්ත රහතන් වහන්සේ ඒ ඥාතීන්ට මෙන්න මේ විදිහට දේශනා කළා. මේක ඊටාම රසවත් ඊටාම අර්ථවත් ගාථාවක්. ඒවා දිගින් දිගට විස්තර කරන්නට කාලේ මදි සරල වශයෙන් කියලා දුන්නා. සරල වශයෙන් කියලා දුන්නා මේ ප්‍රතිපත්ති ධර්මයන්ට මුල් වෙච්ච දහම් කොටසක් තමයි මේ තෙරුන් වහන්සේ වදාළේ. පින්වත්නි දැන් ඉතින් අපේ කාලයත් ගෙවිගෙන යනවා ධර්ම ශ්‍රවණය කිරීමත් වටිනා කුසලයක්. මේ ගාථාවලින් මදාන හැටියට අපට මේ ලැබිලා තිබෙන වටිනා මනුෂ්‍ය සම්පත්තිය නිවන් මඟ බුද්ධ ශාසනය කියන මේ අවස්ථාව ඉක්මවා ගන්න නැතුව ඒකෙන් ප්‍රයෝජන ලබන්නට හැමදෙනාම වීරිය කරන්නට ඕන. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයෙන් හැමදෙනාටම උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්න.